గారు నిశాంత జయవీర మంత్రితుమా ఒబ్బతుమాట వినాడి 12ක కాలයක් ලැබෙනවා
గారు మూలాసనారూఢ మంత్రితుమని ඇත්තටම අද දින විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වෙනවා විදේශ විනිමය පනත 22 වගන්ති යටතේ වෙන නියමයන් ඊටත් අමතරව රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ වෙන විධිවිධානයන් සහ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත යටතේ වෙන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම. එතකොට මෙන්න මේ කරුණු එක ගන්නකොට සූදු නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ගන්නකොට මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ ඉදිරි බලාත්මක වීමත් එක්කම සූදු නියාමන අධිකාරියක් ස්ථාපනය වෙනවා. ඒත් එක්කම එතෙක් පැවති 44 වෙනි අධිකාරියට තේ වූ තුරංග තරංග ඔට්ටුවැල්ලීමේ ආඥා පනත සූදු ආඥා පනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර ආඥා පනත භාවිතයෙන් ඉවත් වෙනවා. එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න තියෙනවා මෙතෙන්දී ස්වාධීන අධිකාරියක් ස්ථාපනය වීමත් එක්කම සහ සූදු ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන්ම අර්ථකථනය කරලා තියෙනවා. සූදු ක්‍රීඩාව කියන එකට අර්ථකථනයට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය කියන එක අයත් වෙන්නේ නැහැ. ඒ මොකද මේ විපක්ෂයෙන් විශේෂයෙන්ම මතු වුණා මෙන්න මේ පනතට මේ සංවර්ධන ලොතරැයි සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරකම් මේ පනතට ගන්න ඕනේ කියලා. නමුත් මේ පනතෙන් ඉවත් කරලා තියෙන්නේ ඒ ජාතික ලොතරැය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යටතේ වන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම පනතම්මගින් ඉතාමත් නිවැරදිව අධීක්ෂණයකට ලක් වෙනවා. ඒක පාර්ලිමේන්තුවේ සහ ඔඩිටර් ජෙනරල්ගේ විමර්ශනයට ලක් වෙනවා. නියමිත බදු මුදල් එතනින් අපිට අය වෙනවා. ඒකින්ද මේක මේ පනත ඇතුළට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එක්කම සූදු ක්‍රීඩාව කියන එක මෙතනින් අර්ථකථනය කරනවා. සූදු ක්‍රීඩාවට මේ වෙනකොට අපි අඳුරගෙන තියෙන සියලුම සූදු ක්‍රීඩා මෙතෙන්ට ඇතුළත් කරන ගමන්ම ඊටත් අමතරව මේ මේ පනත ක්‍රියාත්මක වෙලා අධිකාරිය ක්‍රියාත්මක වෙලා බලාත්මක වෙලා මේක ක්‍රියාත්මක වෙනකොට අලුතෙන් මොන හරි යම් සූදු ක්‍රීඩාවක් මේක ඇතුළට එනවනම් ඒ සූදු ක්‍රීඩාවත් මේක මේ විෂයපතයට අරගෙන මේ සූදු ක්‍රීඩාවත් මේ නියාමන අධිකාරියේ බලතල යටතේ ගන්න අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යවරයාට 19 වෙනි වගන්තියේ මෙතන බලයක් දීලා තියෙනවා. ඒත් එක්කම මේ පනත ගත්තා මේ පනත් කෙටුම්පත ගත්තොත් මේක පනත් කෙටුම්පතේ මුලින්ම මේක පනත් කෙටුම්පතේ අරමුණු ඉතාමත් පැහැදිලිවම දක්වලා තියෙනවා. ඊට අමතරව ඒ අරමුණු ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලතල එතනින් ලබා දීලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විදිහට මෙතන මණ්ඩලයක්පත් වෙනවා සහ ඊට පස්සේ නියාමනය සහ පාලන නීති රීතීන් එතන ඇතුළත් වෙනවා. ඒත් එක්කම මේක සම්බන්ධව වැරදි මොනවද වැරදි සහ ඒවට අදාළ දඬන ඇතුළත් වෙනවා. එතකොට අපි මේකේ තියෙන ප්‍රධාන අරමුණු අතර ගත්තොත් සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාලනය කිරීම ප්‍රධාන අරමුණක්. එතකොට මෙන්න මේ පනත් කෙටුම් පත බලාත්මක වෙලා සූදු නියාමන අධිකාරිය ස්ථාපනය වුණාට පස්සේ ලංකාව තුළ පවතින සියලුම සූදු ක්‍රීඩා මෙන්න මේ අධිකාරිය ලියාපදිංචි වෙන්න වෙනවා. ඒත් එක්කම මේ සූදු ක්‍රීඩා කිව්වහම සියලුම සූදු ක්‍රීඩා කිව්වහම මෙතෙන්දී ඔන්ලයින් සූදු ක්‍රීඩා අක්වරල ඒ කියන්නේ මුහුදු වෙරළාසන්නේ නැවුමගින් වෙන සූදු ක්‍රීඩා ඒ සියලුම සූදු ක්‍රීඩා පවත්තන් යනවා නම් මේ පනත යටතේ මෙන්න මේ අධිකාරිය ලියාපදිංචිය ලබා ගන්න වෙනවා. එහෙම ලියාපදිංචිය ලබා ගැනීමකින් තොරව සූදු ක්‍රීඩාවක් දිගින් දිගටම කරන් යනවා නම් ඒක නීති විරෝධී වෙනවා. ඒ වෙනුවෙන් දඬන මේ පනතේ විශේෂයෙන් දක්වලා තියෙනවා මිලියන 10ක් හෝ අවුරුදු 2කට නොඅඩු සිර දඬුවමක්. අන්න ඒ වගේ දඬන වලට යටත් වෙනවා. ඒත් එක්කම දැන් ඔන්ලයින් සූදු ක්‍රීඩා කරනවා ඒ වෙනුවට මුදුකාංග සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක මේ මුදුකාංගය මේ අධිකාරියට ඉදිරිපත් කළා විශේෂ බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව ඒ සූදු ක්‍රීඩාව පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති වෙනවා මෙතෙන්දී. එදස ඒ විදිහට එහෙම අධිකාරියට ඉදිරිපත් කළා ඒක නිසි අවසරය ලබා නොගත්තොත් ඒක මේ පනත යටතේ වරදක් වෙනවා. ඒ වරද වෙනුවෙන් සියලුම දඬන සහ ඒවා මේ පනතේ ඉදිරිපත් කළා තියෙනවා. ඊටත් අමතරව මේ පනතේ ප්‍රධානම අරමුණු අතර ගත්තොත් සූදු ආදායම් ක්‍රීඩා වලට අදාළ ආදායම් එකතු කිරීමේ යාන්ත්‍රණය දැන් විපක්ෂය පැත්තෙන් මතු වුණා මෙතෙක් ඕගොල්ලන්ට මේ ආදායම රැස් කරගන්න බැරි වෙලා තියෙනවා නේද කියලා. ඔව් බැරි වෙලා තියෙනවා තමයි. ඇත්තටම මේ බැරි වෙලා තියෙන හින්දා තමයි මේ අලුත් අනපනතක් ගෑල්ල මේ සියලුම සූදු ක්‍රීඩා නියාමනයකට ලක් කරලා ඒ ආදායම් රැස් කර ගැනීමේ යාන්ත්‍රණය විධිමත් කරගන්න අපි උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ මෙතනින් විශේෂ මේ පනතේ වාර්තා තබා ගැනීමේ බලය නියමයක් සඳහන් කරලා තියෙනවා. ඒ නියමයේ යටතේ මේ සූදු ක්‍රීඩා කරන මධ්‍යස්ථානයක් බැඳෙනවා ක්‍රීඩා දිනයක් තුළදී මුදල් ලැබීම, මුදල් ගෙවීම, එතකොට ව්‍යවහාර මුදල් වලින් සිදු කරන එක් එක් ගනුදෙනු, ඒත් එක්කම සැක කටයුතු ගනුදෙනු මොන හරි තියෙනවා නම් ඒවා, ඊටත් අමතරව විශාල ප්‍රමාණයේ මුදල් ගනුදෙනු සිදු වෙනවා නම් ඒවා මොනවද කියන එක, සහ ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු කිරීම මොන කොච්චර ප්‍රමාණයක්ද මොනවද, සහ නියම කරන ලබන වෙනත් ගනුදෙනු විධිමත් ආකාරයෙන් වාර්තාගත කරලා තියාගන්න ඕන. මේ වාර්තාගත කරන්න නියමයක් විදිහට මේ වගන්තියක් විදිහට මෙතන දාලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ගනුදෙනු නිසි ආකාරයෙන් වාර්තාගතර කරණය කිරීම ඇතුලේ දැන්ට පවතින අර බදු ආදායම අහිමිවීම කියන එක නැතුව ගිහිල්ලා නිවැරදි බදු ආදායම ලබා ගැනීමේ හැකියාව එනවා. තවත් මතුවන කාරණයක් තමයි මේ පනතේ මේ බදු අය කරගන්න අවශ්‍ය නීති රීති දාලා නැහැ කියලා. ඒ බදු අය කරගන්න අවශ්‍ය නීති රීති මේ පනතෙන් එන්න ඕනේ නැහැ. මේ බදු අය කරගන්න අවශ්‍ය නීති රීති එක ප්‍රධාන වශයෙන් දේශීය ආදායම් පනතේ සඳහන් වෙනවා. ඊට අමතරව සූදු හා ඔට්ටු පනතක් තියෙනවා. ඒ පනත මගින් මේ බදු අය කරගැනීමේ නීති රීති පනවලා තියෙනවා. එතකොට ඒ පනත් මගින් මේ බදු අය කරගැනීමේ නීති රීති පනවලා තිබුණත් මෙතෙක් කාලයක් නිසි බදු මුදල් අය කරගන්න නොහැකි වෙලා තිබුණේ මේක මේ විධිමත් නියාමනයකට මේක ලක් වෙලා නොතිබ්බ හින්දා. එතකොට දැන් මේ විධිමත් නියාමනයකට ලක්වීම ඇතුලේ පැහැදිලිවම මේ බදු මුදල් නිවැරදිව අය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඊටත් අමතරව මේකේ අරමුණු අතර සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් මෙහෙයුම් මගින් සංචාර කටයුතු රැකියා ආර්ථිකයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම එක් අරමුණක්. සූදු ක්‍රීඩා කර්මාන්තයේ අඛණ්ඩතාවය සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය ප්‍රවර්ධනය කිරීම, සූදු ක්‍රීඩාව සාධාරණ විනීත පෙන්න ආකාරයෙන් සිදු කිරීම සහතික කිරීම, සූදු ක්‍රීඩාවේ අඛණ්ඩතාවයේ සාධාරණත්වය සහතික කිරීම සහ වගකීම් විරහිත සූදු ක්‍රීඩා නිෂ්පාදන පිළිවෙත් තහනම් කිරීම, අවම ප්‍රමිතියක් පවත්වාගෙන යාම සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම, සූදු ක්‍රීඩාවෙන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා වගකීම් සහගත සූදු ක්‍රීඩා අභිවර්ධනය කිරීම, සූදු ක්‍රීඩාවලට අදාළ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම, සූදු ක්‍රීඩාව සම්බන්ධ සමාජ හානිය අවම කිරීම, සූදු ක්‍රීඩාව අපරාධයක හෝ ව්‍යාකූලතාවයක ප්‍රභවයක් වීම වැළැක්වීම, සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් හෝ සූදු ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රියාකාරකම් අපරාධ මගින් උපයාගත් මුදල් විසුද්ධකරණය කිරීම සඳහා අනිසිලස භාවිතා කිරීම වැළැක්වීම, සහ ළමුන් සූදු ක්‍රීඩාවෙන් ආරක්ෂා කිරීම. දැන් මේ පනතෙන් විශේෂයෙන්ම විධිවිධාන දීලා තියෙනවා 18ට අඩු ළමයෙකුට මේ සූදු ක්‍රීඩාවේ නිරත වෙන්න බෑ. කවුරු හරි කෙනෙක් එහෙම දරුවෙක්ව 18ට අඩු කෙනෙක්ව සූදු ක්‍රීඩාවේ නිරත කරගත්තොත් ඒ වෙනුවෙන් දඬන මේක පැහැදිලිව දක්වලා තියෙනවා. ඊටත් අමතරව වයස 21කට වැඩි අයෙක්ව මේ සූදු ක්‍රීඩා මධ්‍යස්ථානයක සේවයේ නියුක්ත කරගන්න බෑ. අන්න ඒ වගේ ඉතාමත් විධිමත් විධිමත් වගන්ති කීපයක් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව මෙම පනත මගින් ඇති කරන ලබන අධිකාරියට දීලා තියෙනවා මණ්ඩලය, විශේෂයෙන් මණ්ඩලයක් පත් කරගන්න. ඒ මණ්ඩලයට පත් වෙනවා මුදල් අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යවරයා විසින් නම් කරන ලබන නියෝජිතයෙක්. ඊටත් අමතරව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා, එහෙම නැත්නම් නම් කරන නියෝජිතයෙක්, පොලිස්පතිවරයා හෝ නම් කරන නියෝජිතයෙක්, මුල්‍යාංශ බුද්ධි ප්‍රදානියා හෝ නම් කරන නියෝජිතයෙක්, සහ ඝනකාධිකරණයේ තොරතුරු තාක්ෂණයේ ආර්ථික විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රවීණතාවයක් සහිත සහ මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත විශේෂඥතාවයක් තියෙන පුද්ගලයන් අතරින් 3 දෙනෙක් ඇමතිවරයාට පත් කරන්න පුළුවන්. එතකොට අන්න ඒ පත් කරනු ලබන මණ්ඩලය මගින් තමයි මෙන්න මේ සියලුම නීති රීති නියාමනය කරනු ලබන්නේ. එතකොට ඒ පත් කරන මණ්ඩලයට ඉතාමත් විධිමත් විදියට මෙතෙක් අවිධිමත් විදියට පැවති සූදු ක්‍රීඩා ඉතාමත් විධිමත් තැනකට ගෙනල්ලා ලියාපදිංචියක් ඇති කරලා මේ ක්‍රීඩාව විධිමත් මේ ලියාපදිංචිය විධිමත් කරන්න පුළුවන්. ඒක ඇතුලේදී විශේෂයෙන්ම මෙතනින් චෝදනාවක් ආවා මේක ඇමතිවරයාට අති විශේෂ බලයක් හම්බ වෙනවා කියලා. නමුත් අපි මෙතන කලිනුත් කතා වුණ පරිදි කලින් පැවති පනත් ඒ කියන්නේ සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත කැසිනෝ පනත ඒ පනත් ගත්තාම ඒ පනත් වල අමාත්‍යවරයාට ලයිසන් දීම ඒ සහ විශාල බලයක් ලැබිලා තිබුණා. ඉතින් මේ මේ අනපනත ක්‍රියාත්මක වීමත් එක්ක අමාත්‍යවරයාට තිබිච්ච ඒ බලතල විශාල ප්‍රමාණයක් අයින් වෙනවා. අයින් වීමත් එක්ක මේ සියලුම බලතල යන්නේ මේ අධිකාරී යටතේ පිහිටන මණ්ඩලයට.
ඒ මණ්ඩලය කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
මේ මණ්ඩලය විසින් මේ ක්‍රියාත්මක කරන් යනවා. ඊටත් අමතරව මෙතෙන්දි මට විශේෂම කාරණයක් කියන්න තියෙනවා. මේ සභාවේදී නිතරම මතුවෙනවා මේ රජය විසින් බදු දැඩි විදිහට ජනතාව මත බදු වර පරණ ඕන කියලා. දැන් අපි ඇත්තටම ගත්තොත් බදු වර ගැන කතා කළොත් මේ රජය බලයට පත් වුණාට පස්සේ නව අයවැය ඉදිරිපත් කිරීමත් එක්ක ඊට කලින් රජයන් පවත්වාගෙන ගිය බදු වර්ග තුනක් අපි අහෝසි කළා. ඒ කියන්නේ අහෝසි කළා සහන ලබා දුන්නා. එතකොට අපි මොනවද ලබා දුන්න සහන කියලා ගත්තොත් විශේෂයෙන්ම පුද්ගල ආදායම් බද්ද ලක්ෂ 12ක් තිබිච්ච එක ලක්ෂ 18ක නිදහස් සීමාවකට ගෙනිච්චා. ඊටත් අමතරව උපයනයට ගෙවීම කරන මේ සේවා නියුක්ති ආදායමක් තියන අය ලබා ගන්න ආදායම ඉහළ තලයකට ගෙනිච්චා. බදු ඒගොල්ලන්ගේ අය කරගන්න බදු අනුපාත අඩු කළා. ඊටත් අමතරව බැංකු වලින් ඊට කලින් තිබුණා බැංකු වලකින් කාට හරි පොලී මුදල ලැබෙනවා නම් ඒ පොලී මුදලෙන් 5% මුදලක් රජය විසින් අය කරගන්නවා රඳවා ගැනීම බද්දක් විදිහට. ඒවා අහෝසි කළා සහ එකතු කළාගේ මත බද්දට යම් යම් ක්‍රියාහාර නිෂ්පාදන සම්බන්ධයෙන් එකතු කළාගේ මත බද්දට සහන ලබා දුන්නා. ඉවත් කළා එකතු කළාගේ මත බද්දෙන්. මෙන්න මේ සහන ලබා දීමෙන් රජය ඇත්තටම බදු ආදායමෙන් රුපියල් බිලියන 100කට විතර ප්‍රමාණයක් අහිමි කරගැනීම ඇතුළෙදී තමයි මේ රජයේ බදු ආදායම දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත්තොත් ඉතිහාසයේ දෙපාර්තමේන්තු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ගත්තොත් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා හැම මාසෙටම තමන්ට හිමි ඉලක්කයට වැඩිය යම් ප්‍රමාණයක් ඉහළින් බදු ආදායම් පවත්ව ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් අර බිලියන 100ක විතර බදු ආදායමක් අහිමි කර ගැනීම ඇතුළේ තමයි මෙන්න මේ ආදායම් ඉලක්ක ලබා කරගන්න සමත් වෙලා තියෙන්නේ. ඉතින් විපක්ෂයේ පැත්තෙන් චෝදනා කළාට
බදුබර වැඩි කරනවා කියලා
ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ බදු ගෙවන පුද්ගලයන් මත බදු ආදායම් වැඩි කිරීම නෙමේ බදු පදනව පුළුල් කිරීම තුළින් බදු ආදායම් වැඩි කර ගැනීමෙන් බදු අනුපාත අඩු කිරීමට යන ගමනක් තමයි අපි යන්නේ. ඒත් එක්කම මෙතනින් විදේශ විනිමය පනත යටතේ කරනු ලබන නිදහස් කිරීම යටතේ නිල ලැයිස්තුගත සමාගම් සහ නිල ලැයිස්තුගත නොවන සමාගම් වෙනුවෙන් විදේශයට ගෙනියන්න පුළුවන් මුදල් ප්‍රමාණයන් වැඩි කරලා තියෙනවා. මේ සියලුම කාරණාවලින් ඒ අවස්ථාවන් ලබා දෙන්නේ අපේ රටේ ආර්ථිකයේ එන්න එන්න තිරසාර ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමකට ළඟා වීම ඇතුළේ. ඉතින් මට කියන්න තියෙන මෙන්න මේ පනත් මේ අනපනත සහ අනිත් විශේෂ විශේෂයෙන්ම විදේශ විනිමය සම්බන්ධ පනතේ 22 වගන්තියත් ණය කළමනා කරන පනතේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධනත් ඉදිරිපත් කිරීම ඇතුළේ අපේ ආර්ථිකයේ වඩා තිරසාර ස්ථාවර මට්ටමකට ගෙනියන්න ඉවහල් වෙනවා. ඒකට ඔබ සියලු දෙනාගේම දායකත්වය ලබා දෙන මෙන් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.